සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූගමගේ මහතා. ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්නය කියවන්න.
ස්තුතියි සභාපතිතුමනි. මම ගරුමුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්නය විමසනවා. අපි දන්නවා පසුගිය පාලන සීමාව තුළ බදු ගෙවීම සහ ගෙවන ලද බදු නිසි පාරදුෂ්‍යභාවයකින් යුතුව වියදම් නොකිරීම හේතුවෙන්, ඒ කියන්නේ විශේෂයෙන් බදු අනුකූලතාවයක පැත්තකින් පහළ තිබුණා, අනිත් පැත්තෙන් බදු ගෙව්වට ඒ බදු වියදම් කිරීමේදී දැඩි කනස්සලුකාරී තත්ත්වයක් තමයි මේ රටේ ජනතාව විශේෂයෙන් අප්‍රසාදයක් තමයි තිබුණේ. එම තත්ත්වයේ නිවැරදි කිරීමේ අරමුණින් යුතුව රජයේ විවිධ වැඩපිළිවෙළ රාශියක් ගෙන තිබෙනවා මේ වෙන විට. ඒ අතර බදු ශක්ති නමින් නව වැඩපිළිවෙළක්ද ආරම්භ කර තියෙනවා. මම මගේ ප්‍රශ්නය විදිහට විමසනවා. පළමු ප්‍රශ්නය, බදු ශක්ති වැඩසටහනේ අරමුණු සහ අපේක්ෂාවන් මොනවද කියන එක.
ප්‍රශ්න සියල්ල එකවර විමසුවොත් වඩා හොඳයි කියලා අපි යෝජනා
කළා. දෙවෙනි ප්‍රශ්නය, මේ වසරේ අපේක්ෂිත බදු ආදායමේ මුල් මාස පහ තුළ අය කරගෙන තිබේද? තුන්වෙනි ප්‍රශ්නය, මේ වසර තුළ නව ආදායම් බදු ගොනු කොපමණ ප්‍රමාණයක් විවෘත කර තිබේද? හතර, බදු පදනම පුළුල් කර ගැනීමට විශේෂයෙන් ගැනීමට බලාපොරොත්තු වන පියවර මොනවාද? පහ, බදු ආදායමේදී ඉහළ දායකත්වයක් ලබා දෙන ආයතන තුනවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නන්වා ගැනීමට බලාපොරොත්තු වන පියවර මොනවාද යන්න මගේ ප්‍රශ්නය විදිහට විමසන මේ
අවස්ථාවේ. මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම රාජ්‍ය පවත්වාගෙන යාමේදී ආණ්ඩුවේ බදු ආදායම ඉතාමත්ම වැදගත් වෙන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපි ආණ්ඩුව ලබා ගන්නකොට ඒ වගේම අතීතයේදී මේ බදු ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට බැලුවාම තීරණාත්මක විදියට පහළ වැටෙමින් තිබුණා. ඒ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 10%ටත් වඩා අඩු අගයක් ලබා ගනිමින් තිබුණේ. ඒ කරුණු සැලකිලිවට භාජනය කරමින් පවතින තත්වේදී 2025 දී දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15.1% ඉලක්කයක් සඳහා යන ගමනේදී මේ බදු ශක්ති වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඒ මා අරමුණ ළඟා කර ගැනීම සඳහා. නිශ්චිතව ඉදිරිපත් කළොත් ප්‍රධාන අරමුණු තමයි බදු අනුකූලතාවය වැඩි දියුණු කර ගැනීම, බදු අනුකූලතාවයේදී බදු වාර්තා ඉදිරිපත් කිරීම, බදු ගෙවීමට හැකි අය, බදු ගෙවන්න පුළුවන් අය, බදු නොගෙවා සිටීමේ සහ බදු පැහැර හැරීමේ ප්‍රවණතාවයක් අතීතයේ තිබුණා. ඒ වගේම තාමත් ඒක තියෙනවා. මේක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට බදු සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු අය හඳුනාගෙන තිබුණා මේ ටැක්ස් අවොයිඩන්ස් ඇන් ටැක්ස් එවේෂන් කියන එක. ඒ කාරණා මගහැර ගමනින් බදු ගෙවීමේ අනුකූලතාවය වැඩි දියුණු කිරීමේ කාරමුණක්. ඊළඟට බදු පදනම පුළුල් කර ගැනීම, ඒ සඳහාත් බදු එකතු කළ අගේ මත බද්ධ සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමු කරමින් බදු ගෙවිය යුතු ව්‍යවස්ථාපිත සීමාවන් යටතේ තමන් යටතේ බදු ගෙවිය යුතු නමුත් ගෙවීමෙන් බැහැර වූ අය බදු ගෙවීමේ ප්‍රවාහයට එකතු කර ගැනීමේ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ අරමුණක් තියෙනවා. ඒ වගේම බදු වියදම් කරන ආකාරයේ පිළිබඳවත්, එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් අවබෝධයක් ඇති කිරීම සහ ඵලදායී යාන්ත්‍රණයක් සකස් කිරීමත් මෙහි අරමුණක්. ඒ වගේම බදු පිළිබඳව විනිවිදභාවය, ආ බදු පිළිබඳ වගවීම, ට්‍රාන්ස්පේරන්සි ඇන් එකවුන්ටබිලිටි පිළිබඳ නව බදු සංස්කෘතියක් ඇති කිරීමත්, ඒ වගේම අපි සමස්තයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඇතුළත් ඒ සමාජීය කොටස ඒ සුද්ධ පවිත්‍ර වීමේදී ඒ බදු ගෙවීමේ වැදගත්කමත් මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට තේම කොටසක් විදිහට ඒකාබද්ධ කරලා ඉදිරිපත් කිරීමත් මේකේ අරමුණක්. දෙවැනි ප්‍රශ්නය, මේ වසරේ අපේක්ෂිත බදු ආදායම මුල් මාස පහ ඇතුළත ආය කරගෙන තිබේද? ඇත්ත වශයෙන්ම කියන්නට සන්තෝසයි. ඒ පසුගිය අවුරුදුවල ඉලක්කගත බදු ආදායම් ඒ මාසවල අත්පත් කරගෙන තිබුණේ නැහැ විතරක් නෙමෙයි වර්ෂයේ බදු ආදායමත් ලබාගෙන තිබුණේ නැහැ. ඒතර 2024 වර්ෂයේදී අපේක්ෂිත බදු ආදායමෙන් 99.1% අත්පත් කරගත්තා. මේ අපේ ආණ්ඩුවේ ඇත 2025 දී පළවෙනි මාස 5 ඇතුළතදී ප්‍රධාන ක්ෂේත්‍ර තුනෙන්ම රේගුව සුරා බදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම් ප්‍රමාණය ඉක්මවලා තියෙනවා. උදාහරණ රේගුව ඉලක්කය 730,100 මිලියන අපි එකතු කරගෙන තියෙනවා 786,150 106% වර්ධනයක් පෙන්නුම් කරනවා. සුරා බද් දෙපාර්තමේන්තුවේ 98,000 බදු ඉලක්කයක් තියෙනවා මේ මාස 5 ඇතුළතදී අපි ආය කරගෙන තියෙනවා 100,000 ඒ ඉක්මවලා 104% වර්ධනයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 898,698,695 ඉක්මවලා ගිහින් 906,720 101% වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඊළඟට නව ආදායම් බදුගොනු කපන ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවද කියනවා අහනවා. එතෙන්දී ශේත්‍ර කීපයක් තනි පුද්ගලයන්ගේ ආදායම් බදු සමාගම් වැට් බදු පේයි විත්ෝල්ඩින් ටැක්ස් යනාදී වශයෙන් එකතුව අප්‍රියල් 30 වෙනිදා වෙනකොට නව බදු ලිපිගොනු 121,493 විවෘත කරලා තියෙනවා. ඊළඟට බදු පදනම පුළුල් කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙන පියවරයන් මොනවද කියන කාරණදී කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම දැනටමත් ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ගයක් තමයි 2024 ජනවාරි 1 වෙනිදා සිට බලපවත්වන පරිදි එකතු කළ අගය මත බදු අය කිරීමේදී ලියාපදිංචි වෙන්නට ඕන ලියාපදිංචි තැනැත්තෙක් තමයි එකතු කළ කියන්නේ වැට් බදු අය කරලා ආණ්ඩුව වෙනුවෙන් අය කරලා ආණ්ඩුවට ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා ලියාපදිංචි වෙන තැනැත්තෙකුට විතරයි රෙජිස්ටර්ඩ් පර්සන්. ඒ සඳහා සීමාවක් තිබුණා වසරකට තමුන්ගේ වෙළඳ පිරිවැටුම රුපියල් මිලියන 80ක්. ඒ වෙළඳ පිරිවැටුමේ ප්‍රමාණය පල්ලෙහාට දැමීම කරා මිලියන අපේ මේ ආණ්ඩුවේ යටතේදී රුපියල් මිලියන 60 දක්වා ඒ අනුව බදු පදනම පුළුල් වෙනවා. ඒ වගේම තමයි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ සඳහාත් ලියාපදිංචි සීමාව රුපියල් මිලියන 120 සිට මිලියන 60 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී 88.6% සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ මගින් ලද ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව 16% වර්ධනයකුත් පෙන්නුම් කරලා තියෙනවා. ඊළඟට බදු ගෙවන තැනැත්තන් හඳුනා ගැනීම සඳහා අංකයක් භාවිත කරනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ටින් නම්බර් එක කියලා කියනවා, ටින් අංකය කියලා කියනවා, ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර්. මේ අංකය ඉතාමත්ම වැදගත් වෙනවා බදු කළමනාකරණය කිරීම, බදු එකතු කර ගැනීම. ඒ සඳහා ඒ ටින් අංකය වයස අවුරුදු 18 වැඩි සියලු තැනැත්තන් සඳහා අනිවාර්ය කරමින් එය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සිදු කරමින් තියෙනවා. ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ පරිගණක පද්ධතිය රැමිස් සිස්ටම්, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ ආසිගුඩා පද්ධතිය, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ රැසෙඩ් පද්ධතිය සහ ඒ මුදල් ලැබෙන මුදල් අමාත්‍යාංශයේ ඉක්මිස් පද්ධතිය සමග ඒකාබද්ධ කරමින් නිවැරදි බදු එකතු කරගන්නා ලද බදු අය කර ඒ අදාළ ආයතන වලට ලබා ගැනීම කළමනාකරණය සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රධාන තවත් අරමුණක් වෙන්නේ මහජනතාව දැනුවත් කිරීම. මොකද බදු ගෙවීම යහපත් රාජ්‍යයක පුරවැසියාගේ වගකීමක්. ඒ නිසා බදුකරණය පිළිබඳව පුරවැසියා සහ රජය අතර කතිකාවක් ගොඩනගා ගැනීම තුළින් බදු ගෙවීම සමාජයක පුරවැසියා සහ ආණ්ඩුව අතර රාජ්‍ය අතර සමාජ ගිවිසුමක් ඇති කර ගැනීම, ප්‍රතිලාභ අවධාරණය කිරීමට හැකිවන ආකාරයට දැනට මේ ක්‍රියාත්මකයෙන් තියෙන මේ බදු ශක්ති කියන වැඩසටහන තුළ මේ බදු සතියේ අපේ අරමුණ වෙනවා එන්නේ සම්බන්ධතාවයත් ඒ සෝෂල් කොන්ට්‍රැක්ට් එකත් ඒ සමාජ ගිවිසුමත් සවිබල ගැන්වීම. පස්වෙනි ප්‍රශ්නය බදු ආදායම ඉහළ දමා ගැනීමට ඒ ආයතන විශේෂ වශයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සුරාබදු දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් ගත්තු පියවරයන් ප්‍රධාන පියවරයන් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේදී අර ටින් අංකය අනිවාර්ය කිරීම එක් පියවරක්. ඒ වගේම මූලික බදුවල බදු අනුකූලතාවයේ වැඩි කිරීම සඳහා විශේෂයෙන්ම මේ එකතු කළ අගේ මත තියෙන බදු අනුකූලතාවයේ වැඩි කරන්න අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ සරල කරන ලද බදු SWAT ක්‍රමය අහෝසි කළ ඒක ඇතුළේ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණා කියලා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා ඒ ඉවත් කරලා ඒ වෙනුවට ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙන ඒ වගේම ඒ බදු වගක යම් බදු ප්‍රමාණයක් වැඩිපුර ගෙවලද මේක ආපසු ලබා දීමේ ක්‍රමවේදය කාර්යක්ෂම කරමින් මේ අවුරුද්ද ඇතුළතදී ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරලා තියෙන එක අදාළ ස්ථාපිත කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම බදු ගෙවීම ගොනු කිරීම වාර්තා කිරීම ලියාපදිංචිය සම්බන්ධ ප්‍රධාන කාර්ය සාධක අපි දර්ශක KPIs කියලා කියනවා. ඒවා යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ සහ නියාමන කටයුතු සිදු කරමින් තියෙනවා. ඒ වගේම රැමිස් 3.0 කියන එක හඳුන්වා දෙීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම. ඒ වගේම සරල තනි පුද්ගල බදු ලිපිගනු මාර්ගගත ద్వාරයක් කියන්නේ දැන් තනි පුද්ගල බදු ගෙවන්න ගියාට පස්සේ එන චෝදනාවක් තමයි අර ලිපි බදු ෆයිල් ලිපිගොනු ලබා දෙන්න ගියාම අපහසුතාවය කියලා. ඒ නිසා පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක පහසු කරලා තියෙනවා. ඔන්ලයින් පෝර්ටල් එකක් අපි හදලා තියෙනවා. ඊටාම සරල තොරතුරු ආශ්‍රයෙන් ඒකට ඉදිරි සිද්ධ කරන්න. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ඊයේද ආදායම් උපයන පුද්ගලයන් සඳහා විශේෂතු ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා. මොකද අපි කියනවා හයි නෙට්වර්ත් ඉන්ඩිවිජුවල්ස් ලයාලගෙන් විශාල බදු ප්‍රමාණයක් ලැබෙනවා. ඔවුන්ට විශේෂ පහසුකම් ලබා දෙමින් ඒ වගේම ඒ බදු හා සම්බන්ධ තියෙන අවදානම අඩු කරගනිමින් ඒ බදු අය කිරීම කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට යෝජිත ආදායම් පරිපාලන පද්ධතියේ අවශ්‍යතා පිරිවිතර ලේඛනයක් අපි ෂෙඩියුල් ඔෆ් රික්වයර්මන්ට් සකස් කිරීම හා ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා විශේෂයෙන්ම විශේෂඥ උපදෙස් ලබා ගැනීමට උපදේශකවරු පත් කරලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළ මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටවලා තියෙනවා. ආරක්ෂිත සලකුණු යෙදීමේ පද්ධතිය හඳුනාගත් ගැටලු නිරාකරණය කර සුරාබදු ආදායම සුරක්ෂිත කර ගැනීමට අපි අපේක්ෂිත ආදායම ලබා ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ යොදන ආරක්ෂිත සලකුණු අපි දන්නවා පසුගිය කාලයේදී ඒ ස්ටික ඒ ආරක්ෂක සලකුණු වෙනස් කරලා ව්‍යාජයව ඉදිරිපත් කරලා තිබුණා.
විනාඩියක කාලයක් තියෙනවා.
ඒ එය ඉවත් ඒ වෙනුවට ජංගම දුරකථන අපි එකට කියනවා ජංගම යෙදවුමක් කරා මේ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රේගුවේ 2024-28 වර්ෂය සඳහා රේගුව තුළ පරිපාලනයේ තිරසාර ලෙස වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අධීක්ෂණ පද්ධතියක් ඇතුළු උපාංග උපාය මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රේගුවේ ආසියු හබ් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා ඇතුළු සමස්තයෙන් ඒ යුරෝපියන් අපි මේ දෙපාර්තමේන්තු ශ්‍රේෂ්ඨ තුනම එකට එකතු කරගෙන ඒවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ කටයුතු විධිමත් කරන්න අභ්‍යන්තර පාලන ඒකකයක් පිහිටවලා තියෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය, ත්‍රේගුවේ තනි කවුළු පද්ධතිය, සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය වැනි ඩිජිටල් පද්ධති ශක්තිමත් කිරීමටත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා,
මූලාසනවල මන්ත්‍රීතුමනි, මම පැහැදිලි කිරීමක් විදිහට අහන්නේ මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව.
ඇමතිතුමා එකඟ නම් විතරක්.
බදු ප්‍රතිපත්තිය පිළිබඳව සලකා බලන විට යම් සාධනීය තත්ත්වයක් පවතින බව අපිට හැඟී යනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඇමතුමනි,
දැන් බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම අපි දියත් කරපු බදු සතිය කියන වැඩසටහනට අමතරව ඒ දෙපාර්තමේන්තු සහ විශේෂයෙන්ම අපි මේ බදු අධීක්ෂණය පිළිබඳ වෙනම ජනාධිපති ලේකම් කාර්යාලයත් අධීක්ෂණ කාර්යාංශයක් පිහිටවල තියෙනවා. ඒ අනුවත් වැඩ කටයුතු කරනවා. ඊට අමතරව ඒ තනිකර දෙපාර්තමේන්තුත් විවිධ වූ මාධ්‍යයන් ඔස්සේ මහජනතාව දැනුවත් කරනවා. විශේෂයෙන්ම මහජනතාවට මේ බදු ගෙවීමේ වගකීමේ වැදගත්කම පැහැදිලි කිරීම ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
හොඳයි, ඊළඟට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.
පාර්ලිමේන්තයේ සියලු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විවාදගත ප්‍රතිපාදන මේ වසර සඳහා
මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙත නොලැබීම සම්බන්ධයෙන් 1973 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණේ රුපියල් ලක්ෂ 5කින් ආරම්භ කරන ලද විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දීම 1979 වර්ෂයේදී රුපියල් ලක්ෂ 25 දක්වාද පසුව විවිධ අවස්ථාවල ප්‍රතිපාදන සීමා නිහල දැම්මෙන් ලබා දීම සිදු කරන ලදී. පසුගිය වසරවල පැවති ආර්ථික අර්බුදයේ හමුවේ එකී වැඩසටහන తాවකාලිකව නවතා තිබුණේ. මේ වෙනුවට රාජ්‍ය අර්බුදය අවසන් කළ බවට රජය විසින් ප්‍රකාශනිකුත් කර ඇති අතර දිලිඳු රාජ්‍යයක් යන නාමයෙන් රට මුදාගෙන ඇති බවටද රජය විසින් ප්‍රකාශනිකුත් කර ඇත. එබැවින් පහත් සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරමු. මේ වෙනුවට ආර්ථික අර්බුදය අවසන් කළ බවට රජය 2022 වර්ෂයේ සමානයි. 2022 වර්ෂයේ සිට 2024 දක්වා එක් වර්ෂවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබා දුන් විවාදගත ප්‍රතිපාදන මුදල කොපමණද? ඒ සඳහා වෙන් කළ සමස්ත මුදල වාර්ෂිකව කොපමණද? 2025 වර්ෂයේ අධිකව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සඳහා වෙන් කර ඇති සමස්ත විමධ්‍ය ප්‍රතිපාදන මුදල කොපමණද? මේ වර්ෂයේදී ප්‍රතිපාදන ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති නිර්ණායක මොනවාද? එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන මුදල කොපමණද? මන්ත්‍රීවරුන් වෙත විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දෙන දිනය කවදාද? බොහොම
ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. 2022 වර්ෂයේදී එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙන් කරලා තිබිලා තියෙනවා. 2023 වර්ෂයේදී මේ විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. 2024 වර්ෂයේදී විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. හැබැයි ඒ වෙන්වීම සිදුවන්නේ දිස්ත්‍රික්කයක් පදනම් කරගෙන ඒ ගණනය කිරීම සඳහා ඒ දිස්ත්‍රික්කයට තේරීපත් වූ මන්ත්‍රී සංඛ්‍යාව අනුව ගණනය කිරීම සිද්ධ කරනවා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 50 බැගින් ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය සමස්තයක් වශයෙන් 2022 වර්ෂයේදී ඒ අනුව රුපියල් මිලියන 3150යි. එතකොට 2023 වර්ෂයට නැහැ. 2024 වර්ෂයට රුපියල් මිලියන 11250ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව නවතා දමා තිබූ ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සහ අවසන් කිරීම සඳහා තවත් අතිරේක රුපියල් මිලියන 2000ක් වෙන් කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය මේ අවුරුද්දේදී මන්ත්‍රීවරුන් වෙත වෙන් කරන මුදල් ප්‍රමාණය. මේ අවුරුද්දේදීත් අපි අනුගමනය කරන්නේ මන්ත්‍රීවරුන් පාදක කරගත්තර විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ඒ අනුව ඒ ගණනය කිරීම සඳහා වෙන් වෙලා තියෙන සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 2250ක් ඒ දිස්ත්‍රික් අනුව බෙදී ගිය ආකාරය අපි ඉදිරිපත් කරන්න පුළුවන් අවශ්‍යනාය අනුමක ඉදිරිපත් කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ මෙම වර්ෂයේදී ප්‍රතිපාදන ලබා දීම සඳහා අධිරතන ඉදිරිපත් කරලා තියෙන නිර්ණායක මේ සඳහා දිස්ත්‍රික්ක වශයෙන් කියන්න මම කොළඹ දිස්ත්‍රික්කයේ මිලියන 207යි ගම්පහ 218යි කළුතර 126යි මහනුවර 138යි මාතලේ 58යි නෝරේලිය 92යි ගාල්ල 103යි මාතර 80යි හම්බන්තොට 80යි යාපනේ 56යි කිලිනොච්චිය 13යි වවුනියාව 23යි මන්නාරම 23යි මුලතී 23යි මඩකලපුව 58යි අම්පාර 80යි ත්‍රිකුණාමලේ 46යි කුරුණෑගල 172යි පුත්තලම 92යි අනුරාධපුර 103යි පොළොන්නරුව 58යි බදුල් 103යි මොනරාගල 69යි රත්නපුර 126යි කෑගල්ල 103යි අනුව 2250යි. එතකොට මේ මුදල් කොහොමද සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්න කියද්දී පැහැදිලි නිර්ණායක ලබා දීලා තියෙනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය MF ඇල ඉරාක් 2 ඇල ඉරාක් 2025 දරන 2025 1 29 වෙනි දින චක්‍රලේඛයට අනුව විශේෂයෙන්ම මේ මුදල් සංවර්ධනය ආර්ථිකයේ ප්‍රසාරණය කිරීම ඉලක්ක කර ගනිමින් ප්‍රධාන නිර්ණායක 6ක් ඉදිරිපත් කරනවා. 1 ආහාර සුරක්ෂිතතාවය, 2 ජීවනපාය නගා සිටුවීම, 3 අගේ දාමය වැලි වැඩඩ් අගේ දාමය සංවර්ධනය කිරීම, 4 යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, 5 ව්‍යවසායකත්ව සංවර්ධනය සහ නව තාක්ෂණය හඳුන්වා දීම. ඊළඟට අර ප්‍රශ්නය නැවත වෙනත් ආකාරයකට ආන්නේ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් කොච්චරද කියන එක. අතන මන්ත්‍රීවරයෙක් කෙනෙක් ගණනය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ මම ඒ චක්‍රලේ ඒ ලිස්ට් එක තමයි ඉදිරිපත් කළේ 2250 මන්ත්‍රීවරු 205 ගල මිලියන 10 ගාණ තමයි වැඩි වෙලා තියෙන්නේ. නමුත් වෙන් වෙන්නේ දිස්ත්‍රික්කයක් සඳහා. 6 වෙනි එක මන්ත්‍රීවරුන් වෙත විමධ්‍යගත ප්‍රතිපාදන මුදල් ලබා දෙන දිනය කවදාද? මේ සඳහාත් අපි මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කර චක්‍රලේඛය MF ඇලෛරක් 2 ඇලෛරක් 2025 චක්‍රලේඛයේ 3.1ට අනුතු වගන්තියට අනුව ව්‍යාපෘති සංවර්ධන යෝජනා දිස්ත්‍රික් සම්බන්ධන කමිටුවේ අනුමැතිය සහිතව 2025 පෙබරවාරි 25 වෙනි දිනට පෙර අවසන් අනුමැතිය සහ ප්‍රතිපාදන සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යොමු කරන්නට ඕනේ. එසේ කළාට පස්සේ ඒසේ වුණත් ඒ ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාධාරණ ඉල්ලීම මත මුදල් අමාත්‍යාංශයේ සංශෝධිත චක්‍රලේඛයක් අපි යවලා තියෙනවා. අර අංකයෙන්ම වරහන් ඇතුළේ අංක 2 හා 2025 4/29 දින චක්‍රලේඛයේ 3.1 ඡේදය අනුව ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට අපි ලබා දීලා තියෙනවා කාල සීමාව මැයි 20 වෙනිදා ඉඳලා. ඒ අනුව ව්‍යාපෘති අනුමත වෙච්ච වහාම ඒ මුදල් ලබා ගන්න පුළුවන්. දැනටමත් ලැබී තියෙන ව්‍යාපෘති වලින් 2250 2243ක් රුපියල් මිලියන 2250 රුපියල් මිලියන 2243ක් සඳහාම ලැබී තියෙන ව්‍යාපෘති අනුමත වෙලා තියෙනවා. ඉතුරු 7 ලැබිලා දැන් ඒවා විමර්ශනය කරගෙන ඒ 7ත් අපි අනුමත වෙනවා ඉදිරියේදී. බොහොමත්ම ස්තුතියි.
අපි විනාඩියකින් විතර අවසන් කරමු. විනාඩියකින් විතර
මේක ඉඳ දෙන්න. මොකද ටිකක් මේක දැන් ගරු ඇමතුමා ඔබතුමා කිව්වා 2025/1/29 ලිපියක් ඇරියයි කියලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ සම්බන්ධව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා කියලා. අපිට ඒ ලිපිය ඇවිල්ලා නැහැ. මෙතන ඉන්නවා මන්ත්‍රීවරු ගණනාවක්. මේ නෑ මට විනාඩිය මට ඔබතුමා අහන්න දෙන්නකෝ. මේ
ගරු
මන්ත්‍රීවරුන්ට යවලා නැහැ. මේ යවලත් මගේ මන්ත්‍රීවරුන් යදාර්ථය ගණනය කර මේ තියෙන්නේ නිකුත් කළ චක්‍රලේඛයේ MF ඇලෛරක් 2 ඇලෛරක් 2025 ධාරණ චක්‍රලේඛය යවලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් කියන්නේ ලේකම්වරු හරහා ඒ කමිටුවට මන්ත්‍රීවරුන්ට.
දැන් සාමාන්‍යයෙන් දිස්ත්‍රික් ලේකම්ට අරපුවාම දිස්ත්‍රික් ලේකම්තුමා ඒ ඉන්න මන්ත්‍රීවරුන්ට යවලා තියෙනවා. දැන් යවන්න ඕනේ. මොකද ඒක ආණ්ඩු ද්විපක්ෂ දෙක ඒක තමයි ඒක තමයි මම කියන්නේ. අඩුමතරයි අපිට සම්වර්ධන කමිටියට කිව්වෙත් නැහැ. අඩුමතරයි සාමාන්‍යයෙන් தත්වේ තමයි මේක බොරුවට හංගලා ගන්න ඕනේ නැහැ නේවතුමා. ඔබතුමා ඉනාවී ඉන්න ඔබතුමා දන්නවා වැඩි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම ඉන්නේ විනාඩියක් ඉන්න. මම කියන්නේ මෙතන ඉන්නවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක්. අද උස්සන ඔක්කොම ටික. කිසිම කෙනෙකුට විමධ්‍යගත අරමුදල් සම්බන්ධව කිසිම දැනුම් දීමක්. ඒ කියන්නේ අඩුවතර මේ සම්බන්ධීකරණ කමිටුවට කැඳවලා දැනුම් දෙන්න ඕන දිස්සි. මෙතන අපේ ඉන්න අපේ ආනන්ද විජේපාල මහත්තයා මා එදා අතිපිච්ච රැස්වීමත් මා එතුමත් එක්කත් අපි කතා කරා. අපිට කිසිම දැනුම් දීමක් මේ වෙනතුරු නැහැ. මොකද්ද දෙන ක්‍රමය කියලා අපි දන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් අසාධාරණයි. මොකද ඔබතුමාල මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව විපක්ෂයද කියලා අපි කල්පනා කරේ නැහැ. විමතගත අරුන්දල් දෙනකොට මේක 1974 එන්නම් පෙර මැතුමා පටන් ගත්තේ රුපියල් 105කින්. මට විනාඩියක් දෙන්න ගරු මන්තුමා. මේක වැදගත්. මොකද මේ 225ම
අපි
නෑ මට විනාඩියක්. එතකොට එහෙම ලබලා දුන්න මුදලක් තමයි ඔබතුමාල මේ දෙන්නේ නැතුව මේක නතර කරලා තියෙන්නේ. මතක තියාගන්න මෙතන 3 දෙනෙක් ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණේ ඒ 3 දෙනාටත් මුදල් දුන්නා විදියටම. හැබැයි මේ අසාධාරණ කරන්න එපා. 66 දෙනෙක් ඉන්නවා විපක්ෂ මන්ත්‍රීවරු. ඒ අයත් මේ රටේ ජනතාවගෙන් ඡන්දයක් අරගෙන ආපු අය. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා කරුණාකරලා ගරුවා ජනාධිපතිතුමාලා කතා කරලා මේ අසාධාරණය සම්පූර්ණයෙන් කරුණාකරලා නතර කරන්න අපිට ක්‍රමයක් හදලා දෙන්න. මොකද්ද මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මොන විදිහකට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හරි අසාධාරණයි.
මම හිතන්නේ නෑ එතන ඒ කරුණ ඉදිරිපත් කිරීම නිවැරදි නැහැ. මෙතන ඇත්තටම මේ මුදල් වෙන් කරලා තියෙන
මන්ත්‍රීවරුනේ නෙවෙයි. ඉතාම කෙටියෙන්
මේ පැහැදිලි කරන්නම්. ඒ සඳහා යම් දිස්ත්‍රික්කයක ඒ ඉන්න මන්ත්‍රීවරු නියෝජනය කරන අයට අදාළ ලබා දීමේ ප්‍රාදේශීය කියන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා දැනුවත් කරන්නට ඕනේ. මම දන්නවා මම නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනවා. ඉතින් අනිත් ඒවාට එන්නේ නැත්නම් විමසා බලන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සංවර්ධනයේ ඉලක්ක කරගත්තු විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයට දෙන්න යෝජනා කරලා තියෙන්නෙම විශේෂයෙන් 2022 වර්ෂයේ සාහිත කලින් මේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මුදල් දුන්නාම මේ සංවර්ධන ඉලක්ක කරගන්නවා වෙනුවට විසිරිලා ගිය මුදල් බෙදා හැරීම නිසා ආර්ථිකයට පළදායි දෙයක් උනේ නැහැ කියන මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්ම අපේ ආණ්ඩුවට කලින් 2024 තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. 2024 දිත් මන්ත්‍රීවරුන්ට මුදල් දීලා නැහැ. වෙන විදියට අපි දන්නේ නැහැ ගත්තද කියලා. ඒ වතාවෙත් වෙන් කළේ දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා. ඒක ඔව් ඒක වෙනම දෙයක් වෙන්න තියෙන නිසා ප්‍රධාන කරන්න ඕනේ විශේෂයෙන්ම මේ රුපියල් මිලියන 2250 විමධ්‍යගත අයවැයසේ දිස්ත්‍රික්ක පදනම් කරගෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපේ සියලු මන්ත්‍රීවරු එක මැදිහත් වෙලා ඒ මුදල් නිසි පරිදි වියදම් කරලා සංවර්ධන කටයුතුට දායක වෙන එක තමයි මම හිතන්නේ සිදු කළ යුතු
වන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුව 2025 ජූනි මාස 5 වෙනි බ්‍රහස්පතින්දා එනම් හෙට දින පූර්ව භාග 9:30 දක්වා කල්තබුන ලැබේ.